Dame toma.
Michael.
ගරු නිරෝෂන් පෙරම්තු.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද දින විවාදයට ලක්වීම තුලින් ගංවතුර හා නායම් වලින් පීඩාවට පත්වුණු සියලු දෙනා වෙත අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි දන්නවා ස්වභාවික විපත් කියන්නේ කාටවත් පාලනය කරන්න බැරි විපත්. අද ලෝකයේ ඉන්න බලවත් රටවල් වල පවා ස්වභාවික විපත් වලින් ජනතාව මිය යනවා, දේපළ වලට හානි සිද්ධ වෙනවා. නමුත් අපි රටක් හැටියට, ඒ වගේම රජයක් හැටියට මේ විපත් අවම කරලා ඒ ජනතාවට එන පීඩණය අවම කිරීම සඳහා සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන මතය තමයි මම සිටින්නේ. විශේෂයෙන්ම අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ ගංවතුර හා නායම් කියන්නේ අපේ රටේ ජනතාවට වරින් වර මූණ දෙන්න උණු සිද්ධි. අපි යම් කිසි පාලනයක් කිරීම සඳහා ඒ සඳහා සැලසුම් සකස් කර තිබුණත් මං හිතන්නේ මේ රට පාලනය කරපු සියලුම රජයන් ඒ සඳහා විසඳුම් දීම සඳහා අපෝසත් වෙලා තියෙනවා. ඒ වගේම රටේ ජනගහනය විශාල ලෙස වැඩිවීම තුලිනුත් ඒ වගේම රටේ තියෙන නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම තුලිනුත් ඒ ජනතාව යම් යම් ස්ථානවල පදිංචි වෙලා ඒ ගංවතුරෙන් සහ නායම් වලින් එන විපත් තව තවත් දරුණු වීමට හේතු වෙලා තියෙනවා. එහින්ද මේක සියලු දෙනාම ඉතාම දුරදිග බලලා ජාතික සැලැස්මක් අනුව ක්‍රියාකෘත් පමණයි මේ මරණ, ඒ වගේම අතුරුදහන් වීම සහ දේපළ විනාශයන් අපිට වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන විවාදයේදී රජයට චෝදනාවක් එල්ල වුණා. මේ විපත් වෙන වෙලාවේ රජය හරිහැටි ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. පංගුවක් කළාට කිව්වා පැය 48ක් යනකන්වත් රජය හරියට ක්‍රියාත්මක නොවි ජනතාව මරණයට පත් වෙලා දේපළ විනාශ වෙලා ලොකු විනාශයක් වුණයි. නමුත් අපි වගකීමෙන් කියනවා මේ විපත් උනුදාම සිට රජය, ඒ රාජ්‍ය යන්ත්‍රණය, විශේෂයෙන්ම අපේ ත්‍රිවිධ හමුදාව සහ අනිකුත් සිවිල් ජනතාව එක්ක එකතු වෙලා මේ සඳහා විශාල පියවරක් අපි අරන් තියෙනවා. ඒ පියවර පංගුවක් වෙලාවට ඒ ආපු ගංවතුරු ප්‍රමාණයට පංගුවක් කලාවට ඒ නායෑමේ ප්‍රමාණයට පංගුවක් කලාවට ඒ සංවේදීව බලනකොට තවත් අපිට කරන්න ඕනේ කියන හැඟීම තිබුණත් අපිට ස්වභාවික විපතක් හරිහැටි ඒ තක්සේරු කරගන්න බැරි අවස්ථා තියෙනවායි කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒක අපේ රටට පමණක් නෙමෙයි ඇමරිකා එක්සත් ජනපදයට, ලෝකේ ඉන්න බලවත්ම රට ඇමරිකා එක්සත් ජනපදයට පවා ගංවතුරෙන් සහ අනිකුත් ස්වභාවික විපත්වලින් හැම අවුරුද්දෙම ජීවිත හානි වෙලා දේපළ හානි වෙලා තියෙනවා. ඒ වගේම ජපානය වැනි ඉතාම තාක්ෂණයෙන් ඉහළ රටවල් වලට පවා පංගුවක් වෙලාවට ඒගොල්ලන් කොච්චර සැලසුම් කරලා තිබුණත් ඒ හානි වළක්වා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ ත්‍රිවිධ හමුදාවට, ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයට, ඇතුළු ඒ සියලුම සිවිල් සංවිධාන වලට සහ අනිකුත් සියලු දෙනාටම මේ අවස්ථාවේදී පෙරට ඇවිල්ලා ඒ විපතටපත් ජනතාව බේරා ගැනීම සඳහා මං හිතන්නේ අපේ සංස්කෘතිය, අපේ රටේ තියෙන මේ හැඟීම එක්ක වැඩ කරලා මං හිතන්නේ විශාල පීඩනයක් අඩු කිරීමට සමත් වීම ගැන. ඒවගේම කිව්වා විශේෂයෙන්ම අපි රජයක් හැටියට වන්දි ගෙවීමේ ඒ කාර්යයේදී අපි පංගුවක් කලාවට පමා වෙලා තියෙනවා කියලා. මම වගකීමෙන් කියනවා මේ අවස්ථාවේදී ජීවිත හානි වුණු ඒ වගේම දේපල හානි වුණු ඒ සියලු දෙනාටම වන්දි ගෙවීමේ ශක්තිය අපේ රජය සතුව තිබෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම දේපල සඳහා ලක්ෂ 25ක් වෙනතෙක් ඒ වගේම ජීවිත සඳහා ලක්ෂයක් වෙනතෙක් අපි මේ අවස්ථාවේදී රක්ෂණය තුලින් අපිට ඒ හානිය සඳහා වන්දි ගෙවීමට අපි බලාපොරොත්තු වෙනවා. රජය තීරණය කරොත් ඊටත් වඩා මොන හරි වැඩපිළිවෙළක් තියෙනවායි කියලා ඒ සඳහා දායක වීමට අපිට ඒ ශක්තිය තියෙනවා. විශේෂයෙන්ම මේ ගම් වතුර සහ නායම් උන වෙලාවේදී ජාතික රක්ෂණ බාර අරමුදල් මගින් අපි මිලියන 125ක් ෂණිකවම අපි ඒ ජනතාව සඳහා අපි යොමු කරා. ඒ වගේම ගිය සුමානේ වෙනකොට තව මිලියන 150ක් අපි යොමු කරලා තියෙනවා. ඒ වගේම දේපලවල ඒ තක්සේරු සහ ඒ අනිකුත් ඒ රජයේ ක්‍රියාමාර්ග අපිට ඉවර කළා ඒ වන්දි ගෙවීම සඳහා අපිට යොමු කරොත් ඒ සඳහා වන්දි ගෙවීමටත් අපිට ඒ රක්ෂණ බාර අරමුදල තුලින් අපිට කරන්න පුළුවන් කියලා මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න. ඒ වගේම 2016 දී ගරු දිනේෂ් ගුණවර්ධන අපේ മന്ത്രിතුමා කිව්වා පංගුවක් විතරයි වන්දි ගෙවලා තියෙන්නේ කියලා. මම ගරු മന്ത്രിතුමනි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා අපි මිලියන 3000ක් 3 බිලියන් රුපීස් we have paid අපි රුපියල් බිලියන 3ක් ගෙවලා තියෙනවා. අපිට ගෙවන්න තියෙනවා තව රුපියල් මිලියන 800ක් ගෙවන්න තියෙනවා. ඒක ඒ ක්ලේම්ස් ටික අපිට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන එක තව සුමානකින් දෙකකින් අපි සියලු දේම සම්පූර්ණ කරනවායි කියලා මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම අපි මං හිතන්නේ ආපදා කළමනාකරණය කියන්නේ අපි මං හිතන්නේ ජනතාවටත් මේ ආපදා කළමනාකරණය විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ රටේ ජීවිත රක්ෂණ ඒ වගේම වාහන රක්ෂණ තියෙනවා. මං හිතන්නේ අපි ජනතාවට විශේෂයෙන්ම මධ්‍යම පන්තියට අපි දැනුවත් කරන්න ඕනේ. අපේ විවිධ රක්ෂණ ක්‍රම තුලින් ඒගොල්ලන්ගේ දේපල සහ ඒගොල්ලන්ගේ ජීවිත මීට වඩා රජයේ දෙන රක්ෂණ ක්‍රමයට වඩා ඉහළ වටිනාකමකින් රක්ෂණය කරොත් විශේෂයෙන්ම අපේ ඒ අවදානම් ප්‍රදේශවල මීට වඩා මං හිතන්නේ ඒගොල්ලන්ට ගම් වතුර සහ ඒ ආපදා වලින් ඒගොල්ලන්ට නැවත නැගිට සිටීමේ ශක්තිය ඒ වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා අපිට එක පැත්තකින් ගම් වතුරක් එනකොට රටේ අනිත් පැත්තෙන් නියඟයක් ඇවිල්ලා තියෙනවා. මා නියෝජනය කරන පුත්තලම් දිස්ත්‍රික්කයේ පවා අද වෙනකොට නියන් තත්ත්වයක් තියෙනවා. අපි මං හිතන්නේ මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා ඒ ජනතාවගේ පීඩනය අඩුකරන විශාල වැඩකොටසක් අපි කරමු. ඒ වගේම ඒ වැඩකොටස හරහා අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ තියෙන ආර්ථිකයට හානියක් නොවි අපි ඉස්සරහට යන්න. නමුත් ගම් වතුරක් සහ ස්වභාවික විපත් වලින් අනිවාර්යයෙන්ම අපේ ආර්ථික වර්ධන වේගයට බලපෑමක් කරනවා. ඒ ආර්ථික වර්ධන වේගයේ බලපෑම අවම කිරීම සඳහා අපි දැනටමත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ ජනතාවගේ එදිනෙදා ජීවන උපාය අහිමි වෙලා තියෙනවා. ඒ වගේම අපේ තේ වැනි භෝගවලට හානි වෙලා තියෙනවා. ඒ වගේම අනිකුත් ණය ගෙවා ගන්න බැරුව ජනතාවට පීඩනයක් අද ඇති වෙලා තියෙනවා. ඒ සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඒ ණය සහනයක් දීම සඳහා අපි රුපියල් බිලියන 2ක මුදලක් අපි වෙන් කරලා ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා මේ විවසනය ඇති වුණු දාතෙක් පටන් අද වෙනකන් එතුමා ඉතාම සමීපව ත්‍රිවිධ හමුදාව ඒ වගේම රාජ්‍ය යන්ත්‍රණය ඒ වගේම ඒ සියලුම උපදෙස් දීම සඳහා එතුමා කටයුතු කරා. එතුමා මේ ගං වතුර සහ නායෑම් උණු දවසේ පටන්ම එතුමා ඒ ක්‍රියාත්මක කරා ගරු ජනාධිපතිතුමාගේත් උපදෙස් පරිදි. ඒ හින්දා අපි යාන්ත්‍රණයේ මං හිතන්නේ පමාවීමක් අපිට දකින්නට නැහැ. නමුත් මේක තව තවත් අපි ශක්තිමත් කරලා තව තවත් වැඩි දියුණු කරලා අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම අපිට මේ ගං වතුර තත්ත්වය වසරක් පාසා එන හින්දා යම් ආකාරයකින් අපිට ජාතික වැඩපිළිලක් අනුව ගං වතුර පාලනය කිරීම අපි යෝධ ක්‍රියාවලිය අපි මේ රටේ සියලු දෙනාගේම ශක්තිය මත අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ තුලින් ඒ වගේම ඒ ජනතාව පහත් බිම්වල ඒ වගේම ගංගා අයිනේ ඒගොල්ලන් පදිංචිව ඉන්නවා නම් ඒ සඳහා పూర్ව විමර්ශනයක් කරලා ඒ විශේෂයෙන්ම සුනාමි ආවට පස්සේ අපි ඒ වගේ වැඩසටහනකට ගියා. ඒ වගේම ඒ పూర్ව පරීක්ෂණය තුලින් ජීවිත සහ දේපල හානිය අවම කරගන්න පුළුවන්. මොකද අපේ රටේ පමණක් නෙමෙයි
දැන් අවසන්
මුළු ලෝකෙම කාලගුණය වෙනස් වෙලා තියෙන්නේ. ඒ කාලගුණය පංගුවක් වෙලාවට කොයි විදියට හැසිරෙයිද කියලා තක්සේරු කරගන්න අපිට තියා ලෝකේ ඉන්න බලවත් රටවල් වලටවත් බැරි වෙලා තියෙනවා. ඒ හින්දා ඒ සියලුම ඒ තාක්ෂණික උපදෙස් ඒ වගේම ඒ දැනුම අරගෙන ඒව අවම කිරීම සඳහා අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියමින් මමවත්
බොහොම ස්තුතියි. ඊළඟ ගරු ගලප්පති මන්ත්‍රීතුමා
මූලාසනේ මන්ත්‍රීතුමනි, පෘථිවි ගෝලයක් එයාහා බැඳුණු ජලගෝලයක් වායුගෝලයක් තුල දෛනිකව මාසිකව සහ වාර්ෂිකව සිදුවන කාලගුණිකා දේශගුණික විපර්යාස මත තමයි සබහ දහම තුල මෙවැනිදා සිදුවන්නේ කියන එක අපි විශ්වාස කරනවා. මේ රටේ මුදුන් මලකඩ වෙච්ච ගොවියාත් ඒ වගේම රටේ ජනතාවට මහඟු සේවයක් කරන දීවර ජනතාවටත් පොතේ පතේ දැනුම තියෙන අපට වඩා අපි කාටත් වඩා ප්‍රායෝගික අත්දැකීම් තියෙන ඒ අයට මේ කාලගුණික සහ දේශගුණික වෙනස්කම් පිළිබඳ පුදුමාකාර අත්දැකීම් තියෙන වගේම ඔවුන්ට පුළුවන්කම තියෙන මේ විපර්යාස පිළිබඳව කල්තියා දැනුවත් වෙලා ඒ සම්බන්ධයෙන් අනාවැකි පළ කරන්න. නමුත් අපි දන්නවා ඒ වුණත් මහා දෙවන් දැනුම් සම්භාරයක් උකහාගෙන තියෙන අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මේ දක්වාම අපේ රටේ සිදුවන මේ සාභාවික ආපදාවන්ට පෙර ඇතිවනේ දේශගුණික සහ කාලගුණික වෙනස්කම් පිළිබඳව වායුගෝලයේ හැසිරීම පිළිබඳව අද වෙනතුරුත් විධිමත්ව නිරීක්ෂණය කරලා යම් ආකාරයක පැහැදිලි කිරීමක් මතයක් පළ කරන්න නිවැරදි මතයක් පළ කරන්න තාමත් අසමත් වෙලා තියෙනවා. මා දන්නේ ඒක කාගේ වරද කියලා. මම විශ්වාස කරනවා මේකට රටේ පාලකයෝ යම් ප්‍රමාණයකට වග යුතුයි කියලා. ඒ නිසා අපි දන්නවා වැසි ලැබුණු පමණින්ම නායම් සෝදාපාලුව ජල ගැලීම් නියඟ ඒ වගේම වෙරළ කාදනය ආකස්මික ඇති වෙන්නේ නැහැ. ඉතිහාසයේ පුරාම කරන ලද පරිසර විනාශය සහ අවිධිමත් ඉදිකිරීම්වල සහ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ තත්ත්වය නැති වෙන්නේ කියන එක අපි විශ්වාස කරනවා. මේකට මිනිස් ක්‍රියාකාරකම් මූලික වෙනවා. ඒ නිසා නියඟ සෝදාපාලුව ජල ගැල්ම සාමාන්‍ය කාදනයවත් ගංගා කාදනය ඒ වගේම සමුද්‍ර කාදනය ඇතිවන්නේ කොහොමද කියන එක අපි සම්බන්ධයෙන් කතා කරලා බැලුවොතින් අපි දන්නවා සුදු අධිරාජ්‍යවාදීන් අපි රටට ඇවිල්ලා අපේ කඳුකරයේ තිබිච්ච මහා දවැන්ත වෘක්ෂතා වැස්ම අඩි 5000ට වඩා ඉහළ මුළුමනින්ම කපල කොටල විනාශ කරලා දාලා ඒ මත වාණිජ වගාවක් ඇති කරා. මේ ඇති කිරීම නිසා මොකද වුනේ? එතෙක් තිබිච්ච වෘක්ෂතා වැස්ම මුළුමනින්ම විනාශලා ගිහිල්ලා ඒ කඳු භූමි නිර්වත් වුණා. මේ නිසා ඒවයි තිබිච්ච ගස්කොලන් ඉවත් වීම නිසා අනිවාර්යයෙන්ම ඇති වුණා අපේ රටේ ජල හිඟියක්. ඒ ජල හිඟිය නිසාම උල්පත් සිඳී ගියා. ඒ නිසා අපට නියඟ ඇති වුණා. සාමාන්‍ය වර්ෂාවක් ඇති වුණත් ඒ කඳුකර ප්‍රදේශවලට සිදු වුණේ මොකද්ද? අර පසබුරුල්ලීම නිසා ඒ මතුපිට තියෙන පස් තට්ටුව සෝදාපාලුවට ලක් වෙලා මුළුමනින් මේවා පහලට දියපාරල් ඔස්සේ ගහගෙන ඇවිල්ලා තැන්පත් වුණා අපේ ගංගා මත. මේ නිසා ගංගාවල පතුල් ගොඩ වුණා. පතුල් ගොඩවීම නිසා සුළු වර්ෂාවකදී වුණත් ගංගාවල ජල මට්ටම ඉහළ ගිහිල්ලා මහා දවන්ත ජල ගැල්මක් ඇති වුණා. මේ ජල ගැල්ම නිසා ඒ සෝදාපාලුවෙන් ගසාගෙන ආපු ඒ රොන් මඩ ගහගෙන ගිහිල්ලා මුහුදට තැන්පත් වුණා කොරල් මත. මේ කොරල් මත තැන්පත් වෙච්ච රොන් මඩ නිසා ඇතිවෙච්ච රසායනික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් අපි දන්නවා මහා දවන්ත මුහුදු කාදනයක් වෙරළ කාදනයක් ඇති වුණා. මේක තමයි දංගලක පුරුක් වගේ ශක්තිය ඇති වෙච්ච ක්‍රියාකලාපය. ඒ නිසා අපි දන්නවා අතීත සිට මේ දක්වාම වර්තමාන අනාගත දක්වාම ඒ වැරදි ක්‍රියාමාර්ග දිගින් දිගටම සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද අපට සිද්ධලා තියෙනවා. උපන් නූපන් පරපුරට මේ ඇතිවන ස්වාභාවික ආපදා වලින් දුක් විඳින්න, බැටකන්න, ජීවිත විනාශ කරගන්න, දේපල විනාශ කරගන්න. ඒ නිසා මේ විනාශය අපි විශ්වාස කරනවා දැන්වත් නැති කරගත යුතුයි. මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඒ සුවිශේෂී වගකීම පැවරනවා තිබුණු පාලනයටත්, තියෙන පාලනයටත්, ඉදිරියට එන්න තියෙන පාලනයටත්. ඒක නිසා අතීතේ, වර්තමානයේ, අනාගතයේ ඉන්න පාලකින්ට අපි කියනවා, අනාගතයේ බලාපොරොත්තුෙන් ඉන්න පාලකින්ට කියනවා දැන්වත් මේ පිළිබඳව සැලකිල්ල යොමු කරලා මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්න කියලා. මම ඔබට කියන්න ඕන චීනේ ශෝකය තමයි කහර්ගෙහෙවත් හොයන් ඕගඟ. නමුත් මේ වෙන විට චීනේ පාලකින් ඒ මහා ඛේදවාචකය අද අනිත් පැත්තට හරවලා තියෙනවා. ඒ අනිත් පැත්තට හරවලා තියෙන්නේ රටක් ජනතාවත් පරිසරයත් ඒ මහා ඛේදවාචකයෙන් අද මුදාගෙන තියෙනවා. ඒ රටේ පාලකයෝ ජනතාවට පරිසරයට සැබෑ ආදරයක් තියෙන විධිමත් පාලන ක්‍රමයක්, විධිමත් සැලැස්මක් හදාපු නිසා තමයි ඔවුන් ඒ ජයග්‍රහණය ලබලා තියෙන්නේ. ඒ විතරක් නෙවී, මා පෞද්ගලස්වල ඒ චීන සංචාරක කරපු අවස්ථාවේදී සභාපතිතුමනි නායා මලක් ගන්න එයාලා ඉතාමත්ම නිවැරදි විද්‍යාත්මක උපක්‍රමික ක්‍රියාමාර්ගයක් භාවිත කරලා තියෙනවා. වෘක්ෂලතා වැස්ම තියෙන ඒ උත්තල සහ අවතල කඳු බෑවුම්වල දෙවන්ත යකඩ කූරු පොළවට බස්සලා ඒව එකතු කරලා මහා දෙවන්ත වාන දැල් කේබල් වලින් විශාල දැල් හදලා ඒ සියල්ල වහලා තියෙනවා, එල්ලලා තියෙනවා. ඒ නිසා මොන මාකාරිකවක්වත් නායෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ දෙවන්ත ආරක්ෂකවට පල්ලෙහැන් තමයි අධිවේගී මාර්ගය දිව යන්නේ. අනේ ඒක නිසා විධිමත් ක්‍රියාමාර්ග තුලින් ඒ අය මේ සහභාගී ආපදාන් ඔලගෙන තියෙනවා.
තව විනාඩියක්.
ඒ වගේම
තව විනාඩියක් තියෙනවා.
මත්තා විනාඩි 3-4ක් දෙන්න. ඒ නිසා මා කියන්න ඕන නිලධාරීන්ට කරන යම් යම් මාකර දේශපාලන බලපෑම සහ ඉල්ලීම් මත කරන ලබන අනවසර ඉදිකිරීම් නගරවල මාර්ගවල කානු අවහිර කරමින් මහා දවන්ත ඉදිකිරීම් කරනවා. මේ නිසා පොඩි වර්ෂාවක් වැස්සත් වතුර පිරීලා ගං අඩු තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම රක්ෂිතවල පදිංචි කිරීම කරනවා. ගංගා රක්ෂිත, ඇල් රක්ෂිත, වැව් රක්ෂිත, මා රක්ෂිත, කලබු රක්ෂිත, වෙල් රක්ෂිත, මෙන්න මේවයි අවිධිමත් විදියට පදිංචි කිරීම කරලා බලපත්‍ර දීලා ඒ මිනිස්සු මරණය අතින් අරගෙන ජීවත් වෙනවා. වර්ෂා කස්තකම්මන් ගං අතුර ඇවිල්ලා මිනිස්සු විනාශ වෙනවා. එක දැනගන්න තමයි එයාලා පදිංචි වෙලා තියෙන්නේ. නමුත් මේකට වහාම ක්‍රියාත්මක පරිදි රජය විසින් ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ අය සුස්තැන්වල පදිංචි කිරීමෙන් මිලත්තේ වළක්වා ගත හැකි කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඉහළ කඳුකර ප්‍රදේශවල නිර්මාණ කරන ලබන මහා පරිමාණ ජලාශ අනිවාර්යෙන් බලපානවා මේ නායම් වලට. අපි දන්නවා මහා ජලාශ හදලා අද අපි බේසමක් ඔලුවට තියාගෙන ඉන්නෝ වගේ ඒ විශාල ඒ ජලාශ නිසා පස්තට්ටුවෙන් යටට ජලය රූරගෙන බැහැලා ක්‍රමානුකූලව අනිවාර්යයෙන්ම නායම් ඇති වෙනවා ඒ බලපානවා පහළ ප්‍රදේශවලට ඒ නිසා අපි දන්නවා අන්දාදපුර පොළොන්නරු යුගවල ඒ වගේම රුහුණේ ඒ ප්‍රදේශවල වැව් තැනුවේ තැන බිම්වල වැව් තැනුවේ අන්න ඒ අත්දැකීම් අරගෙන මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරන මේ වගේම වගුරුබිම් ගොඩ කිරීම වාඩම් ගොඩ කිරීම වහාම නවත්තන්න ඕන රයිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ මට මතකයි 2002 අවුරුද්ද කිව්වා ගම්පහ දිස්ත්‍රික්කේ කුඹුරුබිම් ගොඩ කරලා ඒවයි ගොඩනැගිලි හදන්න කියලා මෙන්න මේ වගේ ක්‍රියාමාර්ගත් බලපානවා මේ මහදවැන්ත විනාශයට ඒ වගේම මා කියන්න ඕන ඔබතුමාගේ අවධානයට ගම් අතුරු සහ නායම් නිසා
දැන් අවසන් කරන්න
මම පතාවි විනාඩි දෙ දැන් මට දෙන්න
ඔබතුමාගේ
ගම් අතුරු සහ නායම් නිසා
නැතුව තිබුණේ
අනාථ බාඩ්පත් සීලුම දෙනා එතෙක් අබ්බාන්නෙන් ජීවත් වුණු අය මේ නිසා ආසරණ බාඩ පත් වෙලා සමහර අය ආධාර උපකාර ගත්තා නමුත් එන්නේ නැහැ ලැජ්ජාවට පත් සිටිනවා ඒ නිසා පසුබෑමක් එයාගේ තියෙන්නේ මේ නිසා ඉල්ලීමක් කරනවා එයා හිඟමනේ ගිය මිනිස්සු නෙවි අපේ තත්තරුව ඒ සහන්සය බලකාය තරුණ තරුණියන් මහමඟට අපි දන්නවා මේ ඇදලා දාපු රාට්ටපු නිල් බලකාය වගේ නොයි අපි ගිහිල්ලා හම්බන්තොට දිස්ත්‍රික්ක බොනක් නෙවි මාතර දිස්ත්‍රික්කේ ඒ ප්‍රදේශවල තිහකොට මාතර අකුරැස්ස පිටබැද්දර මොරොක්ක ඌර්බොක්ක දෙනියාය මිලකල නොහැකි ගන්න එකල නොහැකි දැන්ත විනාශයක් වෙලා තියෙද්දී අපි ඒ ප්‍රදේශවලට ගිහිල්ලා වතුර මෝටර් 30ක් අරගෙන ගිහිල්ලා ඒ අයගේ මඩ පිරිච්ච ලිංගවල වතුර ඉස්කෙල්ල දීලා එයාගේ ගෙවල් තිබිච්ච මඩ ඉවත් කරලා ඒ මිනිසුන් ජීවත් වෙන්න පදනමක් අපි සකස් කරලා දුන්නා
අවසන් කරමු
ඒ නිසා මාබුතුමාට අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා දින පහක් යන විට මේ මාතර ඒ නාදුගල ඒ වගේම තුඩාව ඒ ප්‍රදේශවල වතුරට බහින්න බෑ කකුල් කසනවා පල් වෙලා නමුත් අපි ඒ වතුරේ වැහැලා අපේ ජනතාව සූපත් කරන්න ජනතාවගේ ගෙවල් දොරවල් සුද්ධපත්‍රිකල් දෙන්න මහා ජනකීයමක් කරා ඒ නිසා මා ඉල්ලීමක් කරනවා සිදුවුණු මේ මහා ජීවිත විනාශයෙන් අපේ කිසිවෙකුට ආපසු කෝටි ප්‍රකෝටි ගණන් විදම් කරත් පරිත්‍යාග කළත් ආපසු දිය නොහැකි ජීවිත
හොඳයි
ආශිම් කරන්න ධාර්ය මාංශි විනාඩියක් දෙන්න මාංශියෙන් සොයාගත්ත ආපසු ඒ විදියටම ගොන්නා ගන්න හැකියාවක් නැහැ ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විදේශ ආධාර ප්‍රදාන පරිත්‍යාග මහජන මුදල් ඒ වෙනුවෙන් දිනෙන් දින වසරෙන් වසර කෝටි ගණන් විදම් කරන්න නැතුව අපි මේ සම්බන්ධයෙන් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට
ඉස්ති ක්‍රියාමාර්ග ගන්න ඔබතුමාගේ
අරගෙන
ડોક્ટર
නාරිලුත් දත්ත කටු වෙන කියලා අපි ඉල්ලීමක් කරනවා ආසාර වශයෙන් ගරු මැතිතුමනි විනාඩියක් දෙන්න මම ඉදිරිපත් කරනවා
දැන් විනාඩි
විනාඩි 1970 3:12 වෙලා පස්සරු 4 ස්ථාන කොළඹ හයිට් පිටිය ජනතා පෙරමුණේ මංගල දැස්වීමේ කතිකේ ආරෝහණ විජේවීර ඔව් මෙහෙම කියනවා ආදරණීය මව්වරු පියවරුනි සහෝදර සහෝදරයනි මාත මේ මංගල දැස්වීම අමතා කතා කරන්නේ මරණ වරෙන්තු අතේ තබාගෙනයි සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්දුඩු රට අඩි 5000ට වඩා උස් සියලු වනාන්තර භූමි කපා විනාශ කොට තේවගා කළා ඉන් පසුව කළු සුද්ධෝ ඉදිරි වනාන්තර ටිකත් කපා කොට මහ විනාශ සිදු කරමින් සිටිනවා මේ මහ විනාශය නැත්වේ නැත්තම් දශක 3ක් ජල ගැලීම් 4ක් ඉදිරියට යද්දී නායම් සෝදාපාලුව නියඟ ඇති වී ජන සංහාරයක් සිදු වෙනවා අපේ මාතෘ භූමිය ගෝලීය තත්ත්වය අනුව සහභාගී පරිසරයේ සමතුලිතතාවය රැකීමට නම් අනිවාර්යයෙන්ම අඩි 5000ට වඩා උස් සියලු භූමි වනගත කළ යුතුයි කළු සුද්දෙනි මේ මහා විනාශය
කෙටි කරන්න
නාතපල්ලා
කෙටි කරන්න
මේ නොකලොත් තත්පර 5යි නොකලොත් එදාට මා යුතුය අතර සිටිනට නොසිටියත් පුළුවනි නමුත් නායම් වලින් කඳු කඩාව ටීම් වලින් 100000 කණන් ජනයා මිය යෑම වළක්වා ගැනීමට බැරි වෙනවා ඉසුති මොනවාද
ඔය ඉසුති මිලකට ගරු සුසිල් ප්‍රේමජාන්තා මතතුමා
ගරු මුලාසනුණ්ඩ මන්ත්‍රීතුමනි අද මෙම විවාදයේ අතරතුර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් විසින්
නිස්සද්ද වෙන මේ කතාව පිට දෙන්න
විශේෂයෙන්ම ශාලාව භූමියේ මීට වර්ෂයකට පමණ පෙර සිදු වූ ස්වභාවිකම නොවුනත් හමුදා කඳුරේ වෙති වූ පිපිරීමෙන් විතු සිද්ධීන් පිළිබඳව යම් ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් කළා මේ ශාලා යුද හමුදා කඳුරේ පිපිරීමට පසුදා සිටම යම් කාර්යභාරයක් ඇතන ඉටු කරන්නට පුළුවන් කම ලැබුණ. එවාගේම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊට පස්සේ වරින් වර මාසික සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමු කළ ලැබුවා. ඒ අනුව මෙන්න මේ සංඛ්‍යා ලේඛන ටික ඉදිරිපත් කළ යුතුයි පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වීම සඳහා ශාලාවේ උදාහන්දා කඳුරේ සිදු වූ පිපිරීමෙන් විපතටපත් වූ ජනතාව වෙනුවෙන් දා ආපදා කළමනාකරණ අමාත්‍යංශය රජයේ අනෙකුත් දෙපාර්තමේන්තුත් සමග ඒ අවස්ථාවට අවශ්‍ය වන්නා වූ කූඩාරම් ලබා දීම, පිරිසිදු කිරීම කිරීම, ජලය පිරිසිදු කිරීම, ලිං පවිත්‍ර කිරීම, ආහාර පානදී සැපයීම කියන මේ කරුණු හැරුණහම මුල්ලේ මේ වශයෙන් පළවෙනි වටයේදී ආපදාට ලක්වෙච්ච අයට කුලී දීමනාවක් හැටියට රුපියල් 50,000 බැගින් 748 දෙනෙකුට මිලියන 37ක්, දෙවන වටේ 174 දෙනෙකුට මිලියන 8ක්, 154 දෙනෙකුට තුන්වෙනි වටේ මිලියන 7.6ක්, හතරවන වටේ 64 දෙනෙකුට මිලියන 3.2ක් සහ පස්වන වටේ 61 දෙනෙකුට මිලියන 3.0ක් වශයෙන් මිලියන 62.3ක් වාර 5කදී ගෙවලා තිනවා. ස්වයන් රැකියාව සඳහා රුපියල් 10,000 බැගින් 238 දෙනෙකුට මිලියන 2.38ක් වියදම් කළා තිනවා. හමුදා විසින් සිදු කළ ප්‍රතිසංස්කරණ සඳහා හමුදාවට රජය වියදම් දරුවා මිලියන 47.58ක්. එවැගේම වන්දි ගෙවීම් වලදී හානියටපත් නිවාස ව්‍යාපාරික ස්ථාන සහ තක්සේරුව ලැබූ නිවාස ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 2042ක්. මෙයින් 2016 12 31 වෙනි දිනට ගෙවා නිම කළා තිනවා 1914 දෙනෙකුට මිලියන 752.6ක්. 2017 වර්ෂයේ තව පිරිසකට ගෙවලා තිනවා 25 දෙනෙකුට මිලියන 7.438ක්. ඒ අනුව ගෙවූ සංඛ්‍යාව 1939ක් වන්දි ගෙවූ මුදල මිලියන 760.82ක්. ඊළඟට ගෘහපකරණ විනාශ වීමේ තක්සේරු වාර්තා 754ක් ලැබිලා තිනවා. එයින් 2016 ගෙවලා තිනවා මිලියන 100ක්. 2017 ගෙවලා තිනවා මේ වෙන විට 297 දෙනෙකුට මිලියන 200ක්, මුළු ප්‍රමාණය 760 දෙනෙකුට මිලියන 300.8ක් ගෙවලා තිනවා. එවැගේම තවදුරටත් ගෙවීමට ඇති නිවාස සංඛ්‍යාව 103ක්, මුදල මිලියන 11.2යි, ගෘහපකරණ සඳහා 94 දෙනෙකුට මිලියන 25.0යි. එවැගේම කෘෂි හානි සඳහා ප්‍රතිලාභෙන් 140කට වන්දි 14.756ක් වෙන් කළ තිබෙනවා. දැනට ගෙවා නිම කළ තිනවා 104ක්, මිලියන 10.4ක්. එවැගේම තවදුරටත් ගෙවන්න තිනවා 36 දෙනෙකුට මිලියන 4.3ක් වෙන් කළ තිනවා. මෙන්න මේ ආදී වශයෙන් මුළු ගණන ශාලාවේ සිද්ධිය නිසා, ශාලාවේ සිද්ධිය නිසා නිවාස හානි, ගෘහ උපකරණ වන්දි, වගා හානි සඳහා සහ කුලී මුදල ගෙවීම සඳහා වැය කරපු මුළු මුදල මිලියන 1200ක් පමණ වෙනවා. දැනට ගෙවීම් ලබාගෙන නැහැ 83 දෙනෙක්. මේ අය දැනට මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා තිනවා. හතරවෙනි වටේ අභියාචනා ඉදිරිපත් කළා සෑහීමකටපත් නොවෙච්ච නිසා රජයේ තක්සිරි වාර්තාවත් එක්ක. එතකොට 2000 මුළු ගණන 2042කින් 86 දෙනෙක් තමයි දැනට, 83 දෙනෙක් තමයි දැනට ගෙවීමට තිබෙන ගන්න. ඒ මානව හිමිකම් කොමිසමේ විභාගය අවසන් වුණාම එහි දෙන නියෝගයක් අනුව ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශ දැනුම් දීලා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට සූදානම් වෙලා තියෙනවා.
ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා,
උන්නාන්සේ දරපු උත්සාහයට මම යලිතරක් ස්තුතිවන්ත වෙනවා. අපි සහභාගී වුණා ශාලාව වන්දි ගෙවීම. අර තාම ඉවර නැති කතාව ඔබතුමාත් පිළිගන්නවා. නමුත් හමුදා කඳවුරෙන් ඒ නගරේ හදන්න පොරොන්දුනා භූමි භාගය නිදහස් කරන්න.
ඔව්,
අන්න ඒක කෙරලා නැහැ.
ආම නිදහස් කළ නැහැ. ඒකේ ඇස්තමෙන්තුව හදලා තින්නේ.
ඒ වෙනුවට ඔබතුමායි මම පාරේ යනකොට පේනවා හමුදාව ලොකු අලුතෙන් කණුවක් නම් හදලා ඔරලෝසුවකට ලක්ෂණානක් වේදම් කළා තියෙනවා.
හමුදා.
ඇයි? ඇයි මේ නගරේ ශාලාව නගරේ ඔබතුමාත් හිටියනේ කොමිටිය අපි අනුමත
කරනකොට. දැන් ගරු දිනේෂ් කරන්ද මැතිතුමනි මිලියන 25ක ඇස්තමෙන්තුවකට හදලා තිනවා. අතන අර කඩවල සන්තකයේ හිඳලා ඒව අහිමි වෙච්ච ව්‍යාපාරිකයන් 46 දෙනෙකුට වෙනම තාවකාලික මාකට් එකක් හදන්න ඒක නාගරික සංවර්ධනට දීලා තිනවා. අපි මේ කොළඹ සංවර්ධන කමිටුවේදී DCC කේදී මාසිකව මේ කාරණේ ගන්නවා. එතකොට යම් ආකාරයක ප්‍රමාදයක් වෙනවනම් අපිට එතෙන්දි කතා කරලා ඉක්මන් කරගන්න පුළුවන්. දැන් ඊළඟට ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කළා විස්සාවේල් ආසනේ තුම්මෝදර නායයාම සම්බන්ධයෙන්. මම නායගිය දවසට දවස් දෙකකට පස්සේ එතෙන්ට ගියා. එතකොට ඇත්ත වශයෙන්ම මේ යන අවස්ථාව වෙනකොට ට්‍රාන්ස්ෆෝමර් බිම තිබුණේ. කම්බි ටික බිම තිබුණේ. ඊළඟට සෙල් ෆෝන් පවා වැඩ කළේ නැහැ. මොකද ටවර් එකට කරන්ට් එක නැති නිසා. හැබැයි මම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා දුරකථන ටික අරගෙන නැවත ඒක විධිමත් කළා. පොලිස් මුර දාලා අපිට පුළුවන්කම ලැබුණා. විහාරස්ථානයේ තමයි තිබුණේ කඳවුර. ඒ වගේම දෙමළ විද්‍යාලයේ ඊට එහෙන් තිබිච්ච කොහොම හරි දින 3ක් ඇතුළත විදුලිය නැවත ස්ථාපනය කළා. ට්‍රාන්ස්ෆෝමර් හයි කළා. අපිට පුළුවන්කම ලැබුණා විදුලිය දෙන්න. දැන් මාර්ගයේ තිබෙන පස්කන්ද ඉවත් කළා තිනවා. එතන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ බට හතරක් නල හතරකින් ජලය එනවා ලබුගම කල්ටුවාවේ ඉඳලා. එතකොට මේ නල හතරම ඩැමේජ් වෙලා තිබුණේ. දැන් ඒක එකක් පිළිසකර කරලා තමයි වතුර දෙන්න පටන් ගත්තේ. දැන් අනිත් කටයුතු ටික සිදුවේගෙන යනවා. මහා මාර්ගයේ පිළිසකර කළාන් පස්සේ මේ ලබුගම බස් එක ගමන් කරවන්න පුළුවන්. දැනට බස් එක යන්න බෑ. මොකද පාර ඒ පරිමාණයට හැදිලා නැති නිසා දැන් මේ පිළිබඳව මහා මාර්ගයේ අවධානය යොමු කරලා තිනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් පසුගිය දින කීපය පුරාම දෙවනිදා ඉඳලා මම කලවාන මැතිවරණ බල ප්‍රදේශයේ කලවාන සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ආපදා කළමනාකරණ තුලට සම්බන්ධ වෙලා තිනවා. අත් වශයෙන්ම මේ කොට්ටාසේ පවුල් 12211 ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකක පුද්ගල 46804 මේකෙන් පීඩාවට ලක් වෙලා තිනවා. දැන් ඒ සම්බන්ධයෙන් මේ වෙන විට සියලු ප්‍රධාන මාර්ග අවහිරතාවයන් ඉවත් කළා තිනවා. පාරවල තිබ්බ ගල් ඒ සියල්ල යුද හමුදාවේ මෙදිහත් වීම තුලින්, ඒ වගේම හානියටපත් පූර්ණ හානියටපත් නිවාස සංඛ්‍යාවක් තිබෙනවා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකේදීම. ඒවා අපි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අවධානයට යොමු කරලා තිනවා. ලබන සතියේදී මේ පිළිබඳව තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙනවා. මේ සම්පූර්ණ නිවාස අහිමි වෙච්ච සංඛ්‍යාව 336ක් වෙනවා. ඉතින් මේ සඳහා අවශ්‍ය යම් ආකාරයක දීමනාවක් ගෙවීම සඳහා. ඉතින් ඒ නිසා මෙහිදී සඳහන් කරන්න අවශ්‍යයි, ආපදා කළමනාකරණයකදී ස්වභාවික විපත් සිදුවෙන එක වැඩි. මොකද මේ නිසා තමයි COP21 කියන මේ ක්ලයිමට් චේන්ජ් පරිසර විපර්යාසය පිළිබඳව රාජ්‍යනායක සමුළු පවත්වලා ගිවිසුම් අත්සන් කළා. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළේ. දැන් හැබැයි එසේ කටයුතු කළාට ඒ රටවල් විසින් ඒ රටවල් වලට බලපාන්නා වූ විවිධ වෙනස් වූ කාලගුණික තත්ත්වයන් වලට සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහා නව තාක්ෂණය අවශ්‍යයි. ඒක තාක්ෂණය එකපාර ගන්න බෑ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. දැන් අපේ අමාත්‍යංශයත් අපි මෙවැනි කරුණවලදී ඝනාපද්‍රව්‍ය කළමනාකරණයේදී වගේම ආපදා කළමනාකරණයේදී මේ නව තාක්ෂණය යොදා ගැනීම සඳහා අවශ්‍ය විද්‍යාඥයින්ගේ සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙලක අපි යෙදিলা සිටිනවා. මම හිතන්නේ ඉතාමාන් අසාමාන්‍ය තත්වයක් තුළ තමයි මේ විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල පසුගිය සති දෙකකට පෙර ඇති වූ මේ ආපදා තත්ත්වය ඇති වුණේ. ඒක කෙසේ අපේක්ෂා කළත් මේ නගර නිර්මාණයේදී මේ සඳහා අවධානය යොමු කරන්න අවශ්‍යයි. කඳුකට පහළ කොටසින් කපා එතන ව්‍යාපාරික ස්ථාන හෝ යම් යම් ස්ථාන ඉදිකිරීම තුලින් මේක සිදු වී තිබෙනවට සාක්ෂි ගණනාවක් මේ ප්‍රදේශවල අපි පහුගිය කාලේ ආපදා සහන සේවයේ ඉන්න අවස්ථාවේදී අපි අද්දුටුවා. කඳු බෑවුමක අවසානයේ තිබෙන කොටස කපා හැරලා අංශ 90ට එතන යම් යම් ගොඩනැගිලි ඉදි කරලා තිනු. හැබැයි ඒ ගොඩනැගිලි උඩ ඉඳලා රූටලා එන පසුත් එක්ක ගිහිල්ලා හිටන් ආපදාවට ලක් වෙලා තිනු. දැන් අයගම පොලිස් ස්ථානයේ හොඳ උදාහරණේ. ඉතින් ඒක නිසා අපි මෙන්න මෙවැනි අවස්ථාවලදී අපි දැන්වත් නාගරික සැලසුම්කරණය ගෘහ නිර්මාණය මේ සියල්ලම ඒ ප්‍රදේශවලට ඕන හැටියට කරන්න ඕනේ. දැන් ඇමරිකාවේ උතුරු ඇමරිකා ප්‍රදේශයේ හදන නිවාසවල පහළ මොකක්ද ඒකට කියන්නේ, මේ මේ පල්ලෙ හතින ෆ්ලෝ එකට කියන්නේ පොළවෙන් යට තිබෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට පල්ලෙහෙන් පොළවෙන් යට වෙනම කොටසක් නැහැ. ලොස් ඇන්ජලිස් වල ඒ වගේ පැතිවල. හැබැයි වර්ජීනියා මෙරිලන් ඒ වගේ ප්‍රදේශයට එනකොට පහළ අනිවාර්යෙන් තියෙනවා. ඒ කොටස කොන්ක්‍රීට් කරලා හදලා තින්නේ වටේම ආවරණයක් එක්ක. උඩ කොටස හදලා තින්නේ සියල්ල ලී වලින්. නිකන් බැලුවාම පේන්නේ ගල් වලින් හදලා වගේ. නෑ එහෙම නෑ. ඒ ගෘහ නිර්මාණ ශිල්පය යොදාගෙන ඒ විදිහට කළේදී උඩ එහෙම හදලා තින්නේ යම් ආපදාවක් සිදු වුණොත්, භූමිකම්පාවක් සිදු වුණොත් එහෙම අර පරිසර පල්ලෙහාට යන්න පුළුවන් ආරක්ෂිතව. උඩ කොටස කඩා වැටුණායි කියලා හිටන් කොන්ක්‍රීට් ඇඟ මතර වැටෙන්නේ සියල්ල ලී තින්නේ. ඉතින් ඒක නිසා කෑම බීම ඔක්කොම තියෙනවා. කෑම බීම සියල්ල තියෙනවා. ඒක නිසා අපිටත් දැන් සිදුවෙලා තිබෙනවා මේ දේශගුණික විපර්යාස නිසා ලංකාව ඉන්දියන් සාගරයේ තිබෙනා වූ රටක් හැටියටත් විශේෂයෙන්ම 2004 දෙසැම්බර්ල සිදු වූ සුනාමියෙන් පස්සේ අද වෙනතුරු පරීක්ෂණ පවත්වාගෙන යනවා කුමන ආකාරයේ වෙනස් වූ බලපෑම්ද අද ලංකාවට එන්නේ කියන කාරණේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳව ස්වභාවික විපත් පිළිබඳව නව තාක්ෂණය නගර නිර්මාණය සහ ජනතාව දැනුවත් කිරීම සහ මෙවැනි ක්‍රමවේද තුළින් තමයි මෙයින් වෙන්නා වූ හානිය ප්‍රමාණය අවම කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි කියන්නේ ආපදා කලමනාකරණය කියලා හිතන්. ඒ වගේම ආපදාව සිදු වුණාන් පස්සේ ඒ කටයුතු සඳහා සහන සැලසීම
දැන් වෙලාව නම් ඉවරයි.
ඒ සඳහා සම්පූර්ණයෙන් ඒ ආපදා කලමනාකරණ අමාත්‍යංශත් අනිකුත් අමාත්‍යංශත් ඒ වගේම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ සිවිල් සංවිධානත් විද්‍යුත් මාධ්‍යත් විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන්.
බොහොම ස්තුතියි. මීළඟට ගෞරව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. ඔබතුමා ඕන්න වෙන කෙනෙකුට දෙන්න පුළුවන්. ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා.
ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි.
ගරු ශ්‍රේහාන් සේමසිංහ මන්ත්‍රීතුමා මුලස්සනට පැමිණෙනවා.
මුළුමහත් රටම වේදනාවට හා කම්පාවට පත් කරමින් මිනිස් ජීවිත සිය ගණනක් අහිමි කරමින් පසුගියදා ඇතිවෙච්ච ගංවතුර සහ නායාම එයාපදා තත්ත්වයෙන් විශේෂයෙන්ම සිය නෑසියන්ට සිය මූනවත් බලාගන්න බැරුව මිහිදන්වුණු බුලස්සිංහල යටගම්පිටියේ ජයලත්ගොඩ අපේ නෑසියන්ටත් ඒ වගේම පාලින්ද නුවර අත්වැල්තොට දිගන්න හරඹ කන්ද අඩි 60-70ක් යට මිහිදන්වුණු අපේ නෑසියන්ටත් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ පුරා මියගිය 66ක් වූ ඒ සියලුම ජනතාවටත් අතුරුදහන් වූ සියලු දෙනාටත් ඒ වගේම මේ ස්වභාවික විපතින් පීඩාවටපත් ජනයා ගලවා ගැනීමට ගොස් සිය ජීවිතය අහිමි කරගත් ගුවන් හමුදාවේ හමුදා නිලධාරියටත් ඒ වගේම පීඩාවටපත් වෙච්ච 6 දෙනෙක් මුදවා ගනිමින් සිටියදී ජීවිතයෙන් සමුගත් ඒ මගමානවක පරම්පරාවේ තරුණ සොහොයුරාටත් අපේ සංවේගය සාතිශ්‍ය සංවේගය ශෝකය පිළිගන්වමින් මේ විපත ඇතිවෙච්ච මොහොතේ පටන් මේ විපතෙන් පත් වූ ජනයා ගලවා ගැනීම වෙනුවෙන් කැපවුණු නිස්සරණ අධ්‍යාසයෙන් කැපවුණු ස්වේච්ඡාවෙන් ඒ වෙනුවෙන් වැඩට බැස්ස සියලුම දෙනාට දැන් කළුතර දිස්ත්‍රික්කයේ ගත්තොත් අපේ දිස්ත්‍රික්කයේ මහදිසාපති UGC ජයවිලාල් මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් වරු සියලු දෙනාට ඒ වගේම සෙසු නිලධාරීන්ටත් ඒ වගේම අපේ කළුතර දිස්ත්‍රික්කයේ වගේම සෙසු දිස්ත්‍රික්කවලත් විපතටපත් ජනයා ගලවා ගැනීම වෙනුවෙන් ස්වකීය වෘත්තීය සීමාවන් ඉක්මවා ගිහිල්ලා කැපවෙච්ච ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ටත් ඒ වගේම මේ විපත ඇති වූ මොහොතේ පටන් විපතට පත් වූ ජනයා වෙනුවෙන් සෙසු ජනයාගේ මැදිහත්වීම සෙසු ජනයාගේ අත සෙසු ජනතාවගේ හයිය ලබා ගැනීමේ සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කර මෙරටේ විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය සියල්ලටත් අපේ කෘතවේදීත්වය පළ කරමින් මේ වැදගත් විවාදයේදී අපේ අදහස් කීපයක් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ අපි යෙදෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක. මේ ආපදාව ඇතිවීමෙන් පස්සේ ඇතිවෙච්ච ගතවෙච්ච කාලය තුළ කටයුතු උනේ කොහොමද, කළේ කොහොමද, මොකද්ද උනේ කියන කාරණය තමයි අපි මේ බොහෝ වෙලාවට මේ සාකච්ඡාවට ලක් කරමින් ඉන්නේ. අපි දන්නවා මෙවැනිම සාකච්ඡාවක් සාමසර කන්දේ ස්වභාවික ආපදාවෙන් අපේ රටේ ජනයා අපේ නෑසියෝ 200ක් මිහිදන් වුණාට පස්සේ ඇති වුණා. ඒ වගේම මෙවැනිම සාකච්ඡාවක් ශාලාව අවිගබඩාව පිපිරීමෙන් පස්සේ එතෙන්දි ජීවිතක්ෂයට පත්වීමෙන් අපේ නෑසියෝ ජීවිතක්ෂයට පත්වීමෙන් පස්සෙත් මෙවැනිම සාකච්ඡාවක් ඇති වුණා. ඊට පස්සේ කැලණිගම් මිටියාවතේ ඇතිවෙච්ච මහ ගම් වතුරෙන් පස්සෙත් ඒ ඇතිවෙච්ච ආපදාවෙන් දේපල හානි වෙච්ච උනාට පස්සෙත් මෙවැනි පස්චාත් සාකච්ඡාවක් සිද්ධ වුණා කරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. එවිතරක් නෙමෙයි පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්ද සමයේ ඇතිවෙච්ච මීතතු මුල්ල ඛේදවාචකයෙන් පස්සෙත් මෙවැනි සාකච්ඡාවක් ඇති වුණා. මනරම් වාග්පාඨ ඇත් කියවුණා. දහසකුත් එකක් පොරොන්දු ලැබුණා. පොරොන්දු මා උස්සනින් සාකච්ඡා කළා. නමුත් අපි දන්නවා කරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, තාම සාමසර කන්දේ ජනයාගේ පීඩාවට පත්වෙච්ච ජනයා තමන්ගේ අයිති නිල්ලා නැගෙන වේදනාව කෑමර දීම අපිට ඇහෙනවා. තාම ශාලාව අවිගබඩා කඳවුර පැත්තෙන් තමන්ගේ අයිති නිල්ලා තමන්ට වෙච්ච හානිය පූර්ණ කරන්න කියලා කියන කෑමර දීම අපිට ඇහෙනවා. තාම කැලණිගම් මිටියාවතේ වෙච්ච හානි පූර්ණ කරන්න කියන ඉල්ලීම අපිට තෑම ඇහෙනවා. විතරක් නෙවෙයි, මේ තොට මුල්ල ඒකේද වාචකයෙන් ජීවිත අහිමුණු දේපල අහිමුණු ජනයාගේ ඉල්ලීම් ටිකත් තාම එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙනවා. තාම ඒවා ඒවැදී දීපු පොරොන්දු හිස් ප්‍රාප බවට පත් වෙලා තිබෙනවා. ගරු ආපදා කළමනා කරන අමාත්‍යතුමා මේ වෙලාවේ ඉන්න නිසා අපි අවධාරණය කරනවා. තමුන්නාස අපි විශ්වාස කරනවා මේ විවාදයට සංවේදී වෙයි කියලා. මේ විවාදයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සත්භාවයෙන් ගෙනෙන ආපදාවන් වළක්වා ගැනීම වෙනුවෙනුත් මේ ආපදාවෙන් ඇතිවෙච්ච හානි පියවා ගැනීම වෙනුවෙන් ජනතාව පත් වී තිබෙන ඉතාම අභවාචක ඛේදනීය ඉරණමෙන් ඒ ජනතාව ගලවා ගැනීම වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ එන යෝජනා වලට ඔබතුමා සංවේදී වෙලා එම යෝජනා කඩිනමින් ක්‍රියාවට නගන්න, එම යෝජනා කඩිනමින් ක්‍රියාවට නගලා ඒ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔබතුමා හැකි උපරිමෙන් මැදිහත් වෙමි කියන විශ්වාසය තබමින් අපි කැමති ගරු මුල අසනාරූඪ මන්ත්‍රීතුමනි යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න.
මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
අපි දන්නවා අපේ දිස්ත්‍රික්කේ ගත්තොත් කරුතර දිස්ත්‍රික්කේ බරපතල ආපදාවට ලක්වෙච්ච දිස්ත්‍රික්ක අතරින් ප්‍රධාන දිස්ත්‍රික්කයක්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ගරු අනුරපීදර්ශනය අප මැතිතුමනි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් ගොඩනැගිලි පරිවේෂණ ආයතනයේ විසින් නම් කරලා තිබෙන ඉතාම නායාමී අනතුරට ලක් වෙලා තිබෙන අනතුරු අඟවා තිබෙන ස්ථානවලින් ජනය ඉවත් වෙලා තිබෙනවා. එක පැත්තක බුලස් සිංහල යටගම්පිටිය ග්‍රාම සභාව කොට්ටාෂයේ පවුල් 28ක් මුළු මනින්ම නිවාස 28ක් දූවිලි බවට පත් වුණා. එතන නායකිය පවුල් ටික ඉවත් කළ යුතුව තිබෙනවා. එතනම තිබෙන තිබොට්ට මූකලාන කන්ද දැනු තිරතල්ල තිබෙනවා. පවුල් 6ක් පවුල් 10ක් එතනින් ඉවත් වෙන්න ඕනේ කියලා, කඩිනමින් ඉවත් වෙන්න ඕනේ කියලා තමුනාසගේ ගොඩනැගිලි පරිවේෂණ ආයතන නිලධාරීන් කියනවා. ඒ වගේම පරකොඩ බටහිර පරකොඩ ග්‍රාම සභාව කොට්ටාෂයේ මොරවක් කන්දේ පවුල් 20ක් එතනින් ඉවත් වෙන්න ඕනේ කියලා කඩිනමින් කියනවා. ඒ වගේම අත්වැල්තොට දිගන්න හරමකන්ද ප්‍රදේශයේ ජනතාව කඩිනමින් එතනින් ඉවත් කළ යුතුයි කියලා කියනවා. ඒ වගේම පාලින්න නුවර අත්වැල්තොට කඳු පන්තියේ නායාමට ලක්වෙච්ච කඳු පන්තියේ ජනතාව එතනින් ඉවත් කළ යුතුයි කියලා කියනවා. නමුත් ඉවත් කළ යුතුයි කියලා කඩිනමින් කිව්වට, ඉවත් වෙන්න ඕනේ කියලා කඩිනමින් කිව්වට කොහෙද මේ මිනිස්සු ටික යන්නේ? මේ ආයතන යන්න තියෙන්නේ මහපාරට. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි ඔබතුමාගේ ඔබතුමා මාර්ගයෙන් ඉල්ලනවා. ගරු අනුග්‍රහප ඇමතුමාගේ
අපි ඒකට වැඩපිල්ලක් හදනවා. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා කියන එක මට තේරෙනවා. අපි ඒ ගැන සාධාරණ මේ විසඳුමක් දෙනවා.
ගරු ඇමතිතුමනි, අපිට තිබෙන අත්දැකීම් තමයි මේවට ඉඩම් හොයන්න යනවලු කාලයක්, මේවට ඉඩම් බවර ගන්න කාලයක්
යනවා. ඔබතුමාට
එක තොරතුරක් දෙන්නම්. අන්න ජාතික නිවාස සංවර්ධන අධිකාරී පනත තියෙනවා. 979 අප්‍රේල් මාසේ පළවෙනිදා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිටවන්න ගෙනාවු පනත, රණසිංහ ප්‍රේමදාසව මැතිතුමා විසින් ගෙනාවු පනත තියෙනවා. පැය 24න් ඉඩම් පවර ගන්න පුළුවන්.
අවසාන කරන්න
ඉඩම් පවර ගන්න ගොඩක් කාලයක් යන්නේ නැහැ. මේ නායාමේ අනතුරු අඟවා තිබෙන දැනට නායකිය නිසා නිවාස අහිමි වෙලා තිබෙන ජනතාවට ඉඩම් පවර ගන්න පුළුවන් පැය 24න් නිවාස අධිකාරී පනත අනුව. ඒ පනත
අනුව
ඉඩම් පවරගෙන වහාම මේ ජනතාව ඒ සුදුසු ස්ථාන කරා ගෙනිලා ඒ අයගේ නිවාස ටික හදලා දෙන්න කියන ඉල්ලීමත් තමුන්නාසට කරමින් ගරු මුලාසනාරූඪ
මන්ත්‍රීතුමනිට
දෙන්න. ඒ වගේම ඔබතුමා මාර්ගයෙන් මම
යෝජනා
මේ වෙනකොට ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඡන්ද හිමි නාම ලේඛනය අලුත් කරන කාලේ දැන් මම දන්න තරමින් ජූලි මාසේ 16 වෙනිදා වෙනකොට චන්දිම්මි නාමලේකන ග්‍රාම නිලධාරීන් මහතුරු බාර දෙන්න ඕන මැතිවරණ දෙපාර්තමේන්තුවට.
අවසාන
කාලේ නමුත් අපේ දිස්ත්‍රික්කවල ඒ ආපදාවට ලක් වෙච්ච ගම් වතුරේ නායාමට ලක් වෙච්ච දිස්ත්‍රික්කවල චන්දිම්මි නාමලේකන පිරවීමේ කාර්යය සිද්ධ වුණේ නැහැ. ඒසෝ අපි ඉල්ලන ඔබතුමා මාර්ගෙන් මැතිවරණ කොමිසමෙන් මේ ආපදාවට ලක් වෙච්ච ගම් වතුර නායාමේ තත්ත්වයට ලක් වෙච්ච දිස්ත්‍රික්කවලට තවත් වැඩිපුර කාලයක් චන්දිම්මි නාමලේකන පිරවීම සඳහා වැඩිපුර කාලයක් ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින්
අවසන් කරනවා.
අවසන් කිරීම ගැන ස්තුතිවන්ත වෙමින්
අවදින ඔබ මේ ළඟට ගරු අජිත් පෙර නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔබ ස්තුතියි ගරු සභාපතිතුමනි. මේ ගංගතුරෙන් දැඩි ලෙස විපතටපත් වෙච්ච කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයෙක් හැටියට මම පළමුවෙන්ම විපතටපත් වෙච්ච ඒ සියලුම දෙනාට, ඔවුන්ගේ පවුලවල සමාජිකයන්ට අපි බලවත් කනගාටුව පළ කරනවා. මේ අතිශය බරපතල සංවේදී අවස්ථාවේ ඔවුන් සමගේ දුක ශෝකය අපි බෙදා ගන්න. ඒ වගේම සුනාමි විපතට පමණක් දෙවෙනි වන මේ දැවැන්ත විපත සිදු වුණු අවස්ථාව ඉඳලා මේ සම්බන්ධව සංවේදීව කාර්යක්ෂමව කටයුතු කරපු සියලුම රජයේ නිලධාරීන්ට මගේ ස්තුතිය පිරිනමන්න අවශ්‍යයි. මේ සහන සේවා සැපීමේ කටයුතු සියල්ලම ඒ සියලුම කරුණවල ශක්තිය වුණේ, අරටුව වුණේ, පදනම වුණේ රාජ්‍ය ආයතන. දිසාපතිවරයා, උපදිසාපතිවරයා, ග්‍රාම සේවක මහත්මයා, මහත්මිය ඇතුළත් වුණු ඒ සමස්ත පද්ධතිය, ඒ වගේම ආපදා කළමනාකරණ හා සම්බන්ධ ඒ වගකිවයුතු නිලධාරීන් උපරිම ශක්තියකින් කටයුතු කරා. අඩුපාඩුකම් තිබුණා, ප්‍රශ්න තිබුණා, ප්‍රමාදයන් තිබුණා. හැබැයි මේ තරමින් ජීවිත බේරගන්න, මේ තරමින් හෝ සහන ලබා දෙන්න, මේ තරමින් හෝ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න අවශ්‍ය කරන ඒ ශක්තිය දුන්නේ මේ රාජ්‍ය ව්‍යුහය. එනිසා ඊට සහය දුන්නු සියලුම ආරක්ෂක හමුදා, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, අනෙකුත් රාජ්‍ය ආයතන, මේ සියලුම දෙනා ඉතාම ගෞරවයෙන් මතක් කිරීම අවශ්‍යයි. ඉහළ සිට පහළට සියලුම ඒ රජයේ නිලධාරීන් මං අගය කරනවා. ඔවුන්ගෙන් ලැබුණු සේවය නැවත මතක් කරනවා, ස්තුති කරනවා. ඒ වගේම ඊටත් වඩා කාර්යක්ෂම සේවයක් ලබා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් මේ විවාදය තුළ මතුවුණු කරුණු උපයෝගී කරගෙන, සමාජයේ මතුවෙලා තිබෙන අපේ ලැබුණු අත්දැකීම් උපයෝගී කරගෙන අපි ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය මං කියන්න කැමතියි. ඒ වගේම මේ ප්‍රශ්නයේදී සංවේදී වුණු සියලුම සිවිල් සංවිධාන, සාමාන්‍ය ජනතාව, ඒ ඔවුන්ට හැකි පමණින් මේ ප්‍රශ්නයේදී මැදිහත් වුණා, ක්‍රියා කළා. ඒ සිවිල් බලය අපි කිසිලෙස අවතක්සේරු කළ යුතු නැහැ. නමුත් මතක තියාගත් දෙයක් තිබෙනවා, ඒ සියලුම දෙනා ගොනු වුණේ වැඩ කරේ මේ රාජ්‍ය ව්‍යුහය තුළ. එනිසා මේ රාජ්‍ය ව්‍යුහය කියලා කියන්නේ දේශපාලනඥයන් නොවේ, රාජ්‍ය ව්‍යුහය කියලා කියන්නේ රජයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒ ක්‍රියාදාමය. එනිසා කිසිවෙකු හෝ මේ රජයේ නිලධාරීන් මෙම ක්‍රියාවලියේදී මැදිහත් වෙච්ච සංවේදී කාර්යක්ෂම ඒ ක්‍රියාදාමය අවතක්සේරු කිරීම නොකළ යුතුයි කියන කාරණය මම ඉතාම වගකීමෙන් කියන්න කැමතියි. මම බොහොම හිතලා මතලා මේ කාරණය කියන්නේ, ඊට වඩා ඒ කාරණේ යහ යන්නේ. ඒ වගේම මගේ දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, බණ්ඩාරගම, හොරණ, මතුගම, කළුතර මේ සියලුම ප්‍රදේශවල දසදහස් ගණනක් ජනතාව ගං අතුරෙන් යට වුණා. දහසකට වැඩි පිරිසක් නායෑම් වලින් ඍජු විපතටපත් වුණා. ජීවිත සිය ගාණක් අපිට අහිමි වුණා. ඒ වගේම අදටත් ගරු සභාපතිතුමනි, ගං අතුර බැස ගියත් අපට ජීවිත අහිමුණා විතරක් නෙමෙයි අද තිබෙන මේ ගෙවල් ගං අතුරට අහුවෙච්ච ගෙවල් හුඹස් වගේ ඒ ඇතුලේ තිබුණු ගෘහ භාණ්ඩ සියල්ලම ගහගෙන ගිහිල්ලා පොත්පත් ටික ගහගෙන ගිහිල්ලා අල්මාරිය ගහගෙන ගිහිල්ලා ජීවිතේ එකතු කරගත්ත වටිනාම දේවල් ජීවිතේ සමරු පුංචි පුංචි දේවල් ඒ සියල්ලම ගහගෙන ගිහිල්ලා දියබත් වෙලා විනාශ වෙලා අද දසදහස් ගාණක් ජීවිත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි විතරක් ගෙවල් 4850 පාසල් යන දරුවෝ විතරක් 3200ක් විපතටපත් වෙලා තියෙනවා බුලත් සිංහල අගලවත්ත ප්‍රදේශවල තැවෙන්ත හානියක් වුණා ඒ වගේම හානියක් කළුතර මතුගම හොරණ ප්‍රදේශවල සිදු මේ අහිංසක ජනතාව දුප්පත් පෝසත් ભેදයක් නැතුව මේ විපතට ලක් වුණා එයාගේ ජීවිත නැවත ගොඩනගන එක අපේ වගකීම ඒ අහිමි වෙච්ච ජීවිත හැර අන් සියලු දේ ඒ අහිංසක දුප්පත් මිනිසුන්ට අහිංසක අසරණ වෙච්ච මිනිසුන්ට ලබලා දෙන්නට අපේ රජය කැප වෙනවා කියන කාරණය අපි විශේෂයෙන් කියන්න කැමතියි. ඒ අසීරු ඉලක්කයක් නමුත් අපි ජය ගන්නා ඉලක්කයක්. මේ දේවල් නැවත ලබලා දෙන්න රජයට තියෙන හැකියාව ගැන සැක සංකා පහළ. නමුත් මතක තබා ගන්න සාමාන්‍ය ගං අතුරක් සාමාන්‍ය නායෑමක් නෙමෙයි මේ. සුනාමි ආපු වෙලාවේ මුළු ලෝකයේම කම්පා වෙලා ඒ අපිට ඇති වුණු ඒ භෞතික ප්‍රශ්න විසඳ ගන්නට දැවැන්ත ආධාර අපිට ලැබුණා. ඒ වගේම මේ ප්‍රශ්නේ බරපතලකම සංවේදීකම ජාත්‍යන්තර ප්‍රජාව දන්න නිසා මේ අහිමි වෙච්ච හැම ගයක්ම හදන්න බිඳ වැටුණු සෑම නිවසක්ම නැවත ඉදිකරන්න ඒ වගේම මේ විලා තියෙන දැවැන්ත විනාශය නැවත යථා තත්ත්වයට පත් කරගන්න ජාත්‍යන්තර ප්‍රජාව අද ඉදිරිපත් වෙලා තිබෙනවා මෙම විපතට මේ විපතෙන් ඇති වුණු හානි පුනරුත්ථාපනය කිරීම සඳහා වූ අරමුදල් ලබා ගැනීමට ජාත්‍යන්තර ආධාර සමුළුව පැවැත්වීමට අපේ රජය කටයුතු කරනවා අපි විශ්වාස කරනවා අපි දැනට පොරොන්දු වෙලා තියෙන සහන පමණක් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා වැඩිමනත් සහන ලබා දෙන්නත් අවශ්‍ය කරන ප්‍රතිපාදන වඩා හිතවත් වඩා සංවේදී වඩා මිත්‍රශීලී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අපිට අද ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා
මිනිසු දෙකක් තියෙනවා තවතුමාන
එනිසා ගරු සභාපතිතුමනි මට වැඩිපුර තව වෙලාවක් ලැබෙන මොහොතේ ආශුමාරසිංහ මන්ත්‍රීතුමාගේ වෙලාවත් එක්ක මම ඔබතුමාට කියන්න
ඔබතුමා දැන් විජේපාල හෙට්ටිආරච්ච මන්ත්‍රීතුමාටත් ඔබතුමා කාලය ලබා දීලා තිනවා කතා කරන්න මම
ගරු සභාපතිතුමනි එනිසා මං ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ විපතට පත්වෙච්ච ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් හැටියට විපත සිදුවුණු මොහොතේ ඉඳලා දින ගාණක් එක දිගට ජනතාවත් එක්ක හිටපු නිලධාරීන් එක්ක හිටපු ප්‍රශ්නය අතහැර නොයා හිටපු සංදර්ශන වලින් එහා ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න රාජ්‍ය ව්‍යුහය සහ ජනතාව සංවිධානය කරපු පුද්ගලයෙක් හැටියට මම ඉතාම වගකීමෙන් කියනවා මේ ජනතාවගේ ජීවිත නැවත ගොඩනැගීමට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන කාරණය. ඒ සඳහා අවශ්‍ය කරන අරමුදල් අපි රැස් කරනවා කියන කාරණය. ඒ ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින්ම ජනතාවට ලබා දෙනවා කියන කාරණය. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපනයේ බිඳ වැටුණු දහස් ගණනක් දරුවන්ට අවශ්‍ය කරන පොතපත අපි දැනටත් යම් ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. තවදුරටත් අපි ලබා දීමට කටයුතු කරනවා කියන කාරණයත් විශේෂයෙන් කියන්න කැමතියි. මේ විවාදයේදී ගරු සභාපතිතුමනි මතු වුණා මගේ මිත්‍ර වෙල්ගම මන්ත්‍රීතුමා කිව්වා මේ රෙගුලාසි නිසා රජයේ නිලධාරීන් පසුබට වුණා කියලා මම අහන්න කැමතියි මට පස්සේ කතා කරන විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමල්ලා වෙල්ගම ගරු මන්ත්‍රීතුමාගේ මතයට එකඟ නැණ මන්දන්න එකගද නැද්ද කියලා. කුමන රෙගුලාසියකින්ද රජයේ නිලධාරීන්ට ප්‍රශ්නයක් වුණ මගේ දැනුවත් කමේ හැටිරන මේ ක්‍රියාවලේද සම්බන්ධ වෙච්ච කිසිම දිස්ත්‍රික් ලේකම්වරයෙක් කිසිම ප්‍රාදේශ ලේකම්වරයෙක් කිසිම ලෙසක ගතයුතු පියවර ගන්න කළ යුතු වියදම කරන්න කිසිම ලෙසක පසුබට වුණේ නැහැ. ඒක ගරු ජනාධිපතිතුමා විසින් එදා 27 වෙනිදා උදේ දීපු උපදෙස් නිසා විතරක් නෙමෙයි. මීට කලින් තිබුණු අත්දැකීම් අනුව මෙවැනි ප්‍රශ්නවලදී රජයේ දක්වන නම්‍යශීලී භාවය සහ මෙවැනි ප්‍රශ්නයකදී ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කාරණාවලදී කිසිදු ප්‍රශ්නයකට මැදිහත් නොවන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්න හින්දා කිසිම දිසාපතිවරයෙක් කිසිම උපදිසාපතිවරයෙක් පසුබට වුණේ නෑ චක්‍රලේ පසුබට වුණේ නෑ තමන්ගේ වගකීම ඉටු කරන්න. එහෙම චක්‍රලේකයක් තියෙනවනම් එහෙම පසුබට වෙච්ච නිශ්චිත තැනක් තියෙනවනම් එහෙම පසුබට වෙච්ච නිශ්චිත නිලධාරියෙක් ඉන්නවනම් කරුණාකරලා කියන්න කියන කාරණේ මම තමයි සුහදව කියනවා මොකද අපිට දැනගන්න. අපි අපේ දිස්ත්‍රික්කවල වගකීම දරාගෙන වැඩ කරපු අය නිලධාරීත් එක්ක පැය 18ක් 19ක් 20ක් සෑම දිනකම ඔය දින 6ක් 7ක් අපි ගත කරා. අපිට එහෙම අත්දැකීමක් ලැබුණ නැති නිසා මේ මහන්. ඔකේ සත්‍ය තේරුම තමයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මතු කරලා වැඩ කරන නිලධාරීන් අධෛර්යමත් කිරීමේ සඳහා තමයි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වුණේ. අපේ උගත් නැනවත් බන්දුල ගුණවර්ධන ශූරීන් ප්‍රෝති සාකච්ඡාවක් තියලා නැති ප්‍රශ්නයක් මතු කරලා මේ වැඩ හරියට කරෙන්නේ නැහැ කියලා කතන්දරයක් මතු කරන්න හැදුවා. නමුත් ඒක රජ නිලධාරින්ට කරන ගෞරවයක්. කිසිම රජ නිලධාරියෙක් එලෙස කටයුතු කරන බවට අපිට වාර්තාවක් නැහැ. එimhe තියෙනවනම් අපිට කියන්න අපි ඒක පිළිගන්න ලෑස්ති. ඒ වගේම අවසාන වශයෙන් කරු සභාපතිතුමනි මේ බරපතල අවස්ථාවේ අපේ දිස්ත්‍රික්කයේ තිබෙන මගේ විෂයපතේ වන විදුලි බල විෂයට අදාළ කුකුලේ ජලාශය පිළිබඳ ප්‍රශ්නය ලොකු සාකච්ඡාවකට ලක් වුණා විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කේ. මම ඊයේ දින පෞද්ගලිකවම කුකුලේ ජලාශයට ගියා බලාගාරයට ගියා ඉංජිනේරුවරුන් සමග සාකච්ඡා කරා. පළවෙනි කාරණේ තමයි කුකුලේ ජලාශයේ කිසිදු ආකාරයක අනතුරුදායක තත්ත්වයක් නැහැ කිසිදු අලාභයක් නැහැ 100%ක්ම ආරක්ෂිතයි. අදාළ සිවිල් ඉංජිනේරුවන් විසින් පරීක්ෂා කරලා ඒ තත්ත්වය ප්‍රකාශ කරන නිසා බියවන්නට කිසිම දෙයක් නැහැ. කුකුලේ ජලාශයේ බැම්මගරු සභාපතිතුමනි කිසිම ලෙසක බිඳවැටෙන ඉඩක් නැහැ.
මිනිසු දෙකකින් කතාව
අවසන් කරා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ ඇති වුණු වර්ෂාව දැවැන්ත වර්ෂාවක්. කුකුලේ ජලාශයේ බැම්ම මත තිබෙන ජල මාපකයේ අණුව ප්‍රශ්නගත දවසේ මිලිමීටර් 553ක වර්ෂාවක් ලැබුණා. නමුත් බැම්ම මත ලැබෙන වර්ෂාව නෙමෙයි ජලාශයට එකතු වන්නේ එතනින් ඔබට කලවාන දෙසට තියෙන කිලෝමීටර් 20ක් 30ක් 40ක ප්‍රදේශයේ ජලය තමයි කුකුලේ ගඟ හරහා ජලාශයට එකතු වෙන්නේ. ජලාශය හරහා පහළට යන අපිට තියෙන තොරතුරු අනුව එම ප්‍රදේශවල වර්ෂාවේ ප්‍රමාණය මිලිමීටර් 600 ඉක්මවලා තියෙනවා. එවැනි වර්ෂාවක් අදාළ ඉංජිනේරුවන්ගේ තොරතුරු අනුව පසුගිය සත වර්ෂය තුළ කළුතර දිස්ත්‍රික්කයේ වාර්තා වුණු වැඩිම වර්ෂාපතනය. ඒ වගේම කුකුලේ ජලාශය කිසිදු ලෙසක ගං වතුර පාලනය කිරීමේ හැකියාවක් ඇති ජලාශයක් නෙමෙයි. කුකුලේ ජලාශය කියුබික් මීටර් මිලියන 3.7ක ධාරිතාවෙන් යුතු සාපේක්ෂව බැලුවොත් එහෙම කුඩා වැවක ප්‍රමාණයේ තියෙන ජලාශය. එදිනෙදා එක අපි කියන්නේ රනොද රිවර්. ඒ කියන්නේ එහි විදුලිය උත්පාදනය කරන්නේ එදිනෙදා ලැබෙන ජලයෙන්.
අවසන් කරන්න මතුම.
මට ඉඩ දෙන්න මතුමනි වැදගත්ම කරුණක් නිසා මේ ප්‍රශ්නය. ඒ නිසා කුකුලේ ජලාශයේ දොරටු ඇරියොත් ඇරියත් නැතත් ජලාශයට ඉහළින් වහින වතුර ටික කුකුලේ ගඟ දිගේ පල්හැට බුලස්සිංහලට මිල්ලනියට කළුතරට යනවාමයි. ජලාශයේ දොරටු ඇරියොත් දොරටු තුලින් ක්‍රමානුකූලව පල්හැට බහිනවා. දොරටු වසාගෙන සිටියොත් ජලාශයේ බැම්මට උඩින් යාන්ත්‍රවලට උඩින් ඒ වතුරට ඒ වතුරට ඒත් යනවා. එයින් අලාභ සිද්ධ වෙනවා, හානි වෙනවා, බැම්ම සහ යාන්ත්‍ර අනතුරකට ලක් වෙනවා. එනිසා මේ කුකුලේ ව්‍යාපාරය මෙම ගම් වතුරට හේතුවක් නෙමෙයි.
අවසාන කරන්න.
ඒ වගේම නමුත් ප්‍රශ්න කීපයක් තියෙනවා. ගරු මෙතුමනි, දින කීපයක්
ඔබතුමා ඉක්මනින් අවසාන කරන්න.
මේ වැදගත්ම ස්ථාන ගණනාවක් බෝට්ටු ළඟා වෙන්න බැලුව, හෙලිකොප්ටර් ළඟා වෙන්න බැරුව අපි හිටියා. ආපදා කළමනාකරණය පිළිබඳව මේ අනතුරුදායක ස්ථාන, නායෑම නිසා හුදකලාවීමට ඉඩ ඇති ස්ථාන, ගං වතුර නිසා හුදකලාවීමට තියෙන ස්ථාන මගේ ආසනය පවා කළුගඟ අවට උඩුවර තලහිටිය යටවර දක්වා ගල්පාත් දක්වා තියෙන ඒ සමස්ත තීරේ බේගමුව මේ ප්‍රදේශ සියල්ල දින කීපයක් අපිට යන්න බැරුව.
ඔබතුමාට කොච්චර කාලයක් අවශ්‍යද?
මට විනාඩි දෙකක්.
හොඳයි, ඔබතුමාගේ කාලය එනම් විජේපාල හෙට්ටිය රජමන්තුමායෙන් ලබා ගන්න.
ගරු සභාපතිතුමනි, මේ ප්‍රශ්නය ආවා. ඒ වගේම අපි දැනගත්ත කුකුලේ ප්‍රදේශයේ මේ විදුලි බලාගාරයේ තියෙන ප්‍රදේශයක් දවස් 3ක් විතර පිටතින් කිසිවෙකුට පැමිණෙන්න නොහැකි තත්වයකට හුදකලා වුණා. ඒ නිලධාරීන් ඉතාම අසීරු තත්වයකට පත් වුණා, සංනිවේදනයේ බිඳ වැටිලා. දැන් මේ සියල්ලම සලකා බලලා අපි යම් ආකාරයකට මීට වඩා සූදානමක් තියෙන්න ඕනේ මේ අනතුරුදායක ප්‍රදේශවල, විශේෂයෙන්ම හෙලිකොප්ටර් යානා ගොඩබාන්න පුළුවන් ආකාරයට හෙලි පෑඩ් අපි ගොඩනගන්න ඕනේ. ඒ වගේම ප්‍රමාණවත් ධාරිතාවයෙන් යුතු බෝට්ටු නියමිත ස්ථානවල ස්ථානගත කරන්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ තමයි සාමාන්‍ය අහිංසක මිනිස්සු අපෙන් ඉල්ලුවේ අවවාද කිරීම, මේ පිළිබඳව දැනුම් දී විධිමත් ලෙස කරන්න ඕනේ කියන කාරණේ. මම යෝජනා කරනවා අදට
වඩා
මේ ගඟේ සම්පූර්ණ අනතුරුදායක ප්‍රදේශ අපි අඳුරනවා, අඳුරගත්තා. මේ ප්‍රදේශවල විධිමත් ලෙස, ඒ කියන්නේ ජලය පල්ලෙහාට එන ප්‍රමාණය කළු ගඟත් ඉතා වැදගත් මෙතෙන්දී, ඒ සියලුම ගංගාවල ජල ප්‍රමාණය නිරීක්ෂණය කරන්න නිරීක්ෂණ මධ්‍යස්ථාන අවශ්‍යයි. ඒ වගේම ජනතාවට ඒ ගං වතුරේ ප්‍රමාණය හැටියට ඒ අවවාද කිරීම ලබා දෙන අවවාද කිරීම සඳහා එලාම් සිස්ටම් අවශ්‍යයි. ඒ වගේම ඒ ප්‍රදේශ සඳහා වෙන්වුණු ජංගම දුරකථන හරහා සංවේදනය කිරීමේ තවත් ක්‍රමවේදයක් අවශ්‍යයි. මේවා පාර්ලිමේන්තු විවාදයකට වඩා ඒ තාක්ෂණික දැනුම තියෙන නිලධාරීන් විසින් විස්තරාත්මක සාකච්ඡාවකට යා යුතුයි කියලා මම යෝජනා කරනවා. එනිසා
අවසන් කරනවා.
මම ස්තුතිවන්ත වෙනවා මේ විවාදය තුල අපිට කතා කරන්න අවස්ථාව ලබා දීම ගැන. විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපත් වෙන අදහස්, රටේ ජනතාවගේ අදහස් එකතු කරලා නැවත මේ ප්‍රශ්න මතු වුණොත් ඒවා වඩාත් හොඳට කළමනාකරණය කිරීමට අවස්ථාව ලබා ගත යුතුයි කියන කාරණේ මම කියන්න කැමතියි.